ගරු තිසත්නායක මහත්මයා ඔබතුමාට
ගරු මූලාසනාරෝහ මන්ත්‍රීතුමනි අද මේ සාකච්ඡා කරන විෂයන්
අතරමැදි 10ක් තිබෙනවා.
විදේශ අමාත්‍යාංශය සම්බන්ධයෙන් අදහස් දක්වන්න කැමැත්තෙන් ඉන්නේ. නමුත් මට එක කාරණයක් කියන්න ඕනේ. ඒක තමයි මේ දිනවල විශේෂයෙන්ම මාධ්‍ය දඩයම ගැන කතා කරනවා. විශේෂයෙන් මාධ්‍යට මෙතරම් බය ඇයි? දැන් පෞගේ දවස්වල ජනාධිපතිතුමා ඇවිල්ලා සමහර මාධ්‍යවල නම් සඳහන් කරලා විවිධ ප්‍රකාශ කළා. දැන් මේ විදිහට මාධ්‍ය මර්ධනය කරන්න යෑම හරහා මොකක්ද සිදුවෙන්නේ? අවසානයේදී අපිට ජාත්‍යන්තර වශයෙන් උත් මේකෙන් එල්ල වෙන බලපෑම ඉතා විශාලයි. ඒසම මම කරුණාවෙන් ඉල්ලන්න කැමතියි, පසුගිය කාල සීමාව තුළ අපිට අධ්‍යක්ෂීම් ගොඩක් තිබෙනවා. ඒක තමයි මේ රටේ මාධ්‍යවේදීන් ගණනාවක් අපිට අහිමි වුණා. ඒ වගේම ලසන්ත වගේ මාධ්‍යවේදීන් අතුරුදහන් වුණා, මරණයට පත් වුණා. මේ වගේ තත්ත්වයක් මැද සමහර මාධ්‍ය මර්ධනය කිරීම සඳහා මේ ආකාරයෙන් මාධ්‍ය දඩයම යොදා ගන්න ක්‍රියා කරනවා නම් ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියලා කියන්න කැමතියි. ඒත් එක්කම මුලසනාරුවට මන්ත්‍රීතුමනි, මහා මාර්ග අමාත්‍යාංශය ගැන මම එක වචනයක් කියන්න කැමතියි. පෞගේ දවස්වල ලංකාවේ ඉදිකිරීම වලට සම්බන්ධ මහා පරිමාණ ආයතන ගණනාවක සමාගම් විපක්ෂ නායකතුමා මුණ ගැහුණා. ඒ විපක්ෂ නායකතුමා මුණ ගැහුණු වෙලාවේ මේ රටේ මාර්ග පද්ධති හදන, ගොඩනැගිලි හදන දැවැන්ත ව්‍යාපාර මොකක්ද ඒගොල්ලෝ ඇවිල්ලා කිව්වේ? ඒගොල්ලොන්ගේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් බිලියන 200කට වඩා ඒගොල්ලන්ට ආය වෙන්න තියෙනවායි කියලා. ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද රටේ ආර්ථික සංවර්ධනයක් ගැන කතා කරනකොට ඒ ආර්ථික සංවර්ධනයේදී තාමත් වැදගත්ම අංශ තමයි ඉදිකිරීම්. ඒතර මේ ඉදිකිරීම් ව්‍යාපාරය නැවතුනොත් මොකද වෙන්නේ? නැවතුනොත් රස්සාවල් ටික නැති වෙනක විතරක් නෙමෙයි, මේ රටේ දැවැන්ත ආයෝජන වලටත් මේකේ ප්‍රශ්නයක් බතු වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් කියන්න කැමතියි, දැන් මාර්ග ලක්ෂ්‍ය වැඩසටහන විවිධ, දැන් මේ වතාවෙත් මාර්ග වලට විශාල මුදලක් වෙන් කරා කියලා සඳහන් වෙනවා. එතකොට මේවා සමබර කරගෙන මේ මුදල් ගෙවීමට ක්‍රියා නොකළොත් මේ රටේ ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවායි කියලක සඳහන් කරන්න කැමතියි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විදේශ අමාත්‍යාංශය ගැන කතා කරනකොට අපේ ඉතිහාසයේ මතක් වෙන්නේ මේක කැබිනට් තත්ත්වයට ගෙනල්ලා මේ අමාත්‍යාංශය 1977 දී පළවෙනි විදේශ ඇමතිවරයා වුණේ ACS හමිට් මැතිතුමා. මම නිවැරදි නම්. ඒකට ACS හමිට් මැතිතුමාගේ කාලේ ලෝකයේ පුරා ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගන්න විශාල කැපවීමක් කළා. එතුමාගේ කාලේ තමයි ওই මැද පෙරදිග කලාපේ අපේ සම්බන්ධකම් වැඩි වෙන්න පටන් ගත්තේ. ඒ විතරක් නෙවෙයි, එතුමාගේ ඒ උත්සාහය නිසාම අපේ වෙළඳාම වැඩි වුණා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන සාක් සමුළුව ඇති කරන්න JR ජයවර්ධන ජනාධිපතිමත් එක්ක මුල් වෙලා ක්‍රියා කළා. ඉතින් ලොකු වැඩ කරසක් විදේශ අමාත්‍යාංශයෙන් සිද්ධ වුණා. ඊට පස්සේ මට අමතක කරන්න බෑ ලක්ෂ්මන් කදිරගාමර මැතිතුමා. එතුමා දක්ෂ විදේශ ඇමතිවරයෙක් විතරක් නෙවෙයි, අපිට බෞද්ධයන්ගේ දිනය ජාත්‍යන්තර දිනයක් බවට පරිවර්තනය කරන්න ලක්ෂ්මන් කදිරගාමර මැතිතුමා ගත්ත ක්‍රියාමාර්ගය. එහෙමයි විදේශ ඇමතිවරු ක්‍රියා කළේ. ඉතින් ඒ නිසා අපි මේ අවස්ථාවේදී විශේෂයෙන් කියනවනේ LTT සංවිධානයේ ක්‍රියාකාරකම් සිදුවන අවස්ථාවේදී ලෝකයේ අපේ පැත්තට ගන්න එදා ලක්ෂ්මන් කදිරගාමර මැතිතුමා ගත්ත ක්‍රියාමාර්ග ප්‍රශංසනීයයි කියලා මම එතුමාට ගෞරවයක් හැටියට කියන්න කැමතියි. ඒ නිසා අපේ ප්‍රතිරූපයේ ගොඩනැගීම සඳහා විදේශ අමාත්‍යාංශයෙන් තියෙන්නේ ලොකු වගකීමක්. විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රතිරූපය රකින්න, අපේ ප්‍රතිරූපය ආරක්ෂා කරන්න, ජාත්‍යන්තර සම්බන්ධකම් වැඩි දියුණු කරගන්න, ආයෝජන අවස්ථාවන් සහ අපේ ව්‍යාපෘති වලට අපිට සහයෝගය ලබා ගන්න වෙළඳාම පිළිබඳව මේ කොච්චර ලොකු කාර්යභාරයක්ද. හැබැයි මේ සඳහා ගන්න ක්‍රියාමාර්ග වෙනුවෙන් විදේශ කාර්යාංශ නිසි ලෙස ක්‍රියා කරනවාද කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. දැන් අපි තානාපතිවරු පත් කරනවා. විශේෂයෙන් මම කියනවා මේ වෙලාවේ අපි ලෝකයේ තානාපති වත්කිරීම්, ඒ වගේම ඒ හා සම්බන්ධ නිලධාරීන් පත්කිරීම් වලදී ඔවුන්ගේ කාර්යභාරයේ ඇගෙවීමට ලක් කරන්න වැඩපිළිවෙලක් තිබෙනවාද? සමහර විට විදේශ අමාත්‍යාංශය හැටියට කියයි අපිට මෙහෙම වැඩපිළිවෙලක් තිබෙනවායි කියලා. හැබැයි විශේෂයෙන් තානාපතිවරේ එහෙම නැත්නම් ඒ නිලධාරියෙක් පත් කළාම ඒ අයට රට වෙනුවෙන් ඉටු කරන්න තියෙන කාර්යභාරය ඉටු වෙනවද කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඒක ගැන ඇත්තටම නැවත විමසා බැලිය යුතුයි. මොකද අපි වියදම් කරන්නේ මේ රටේ ජාතික මුදල්. එහෙමනම් ඒ අයගේ ප්‍රතිලාභ ප්‍රති ඒගොල්ලෝ නැවත වතාවක් ශ්‍රී ලංකාවට ලබා දෙන ප්‍රතිලාභය ඉහලින් තිබිය යුතුයි කියලා මම කියනවා. ඒකට වැඩපිළිවෙලක් අවශ්‍යයි. දැනට තිබෙනවා නම් ඒ වැඩපිළිවෙල තවදුරටත් නිශ්චිත ඉලක්ක ටාගට් දීලා කරන්න ඕනේ. එහෙම නැත්නම් විශ්‍රාම ගන්නන අය සානාපති සේවයට යවීම, මම කියන්නේ විශ්‍රාම යන අය හොඳ නැහැ කියලා නෙවෙයි කියන්නේ. හැබැයි විශ්‍රාමික මධ්‍යස්ථාන බවට තානාපති කාර්යාලය පත් කරන්න හොඳ නැහැ. ඒකට විදේශ සේවාවේ අය පත්කිරීම විදේශ සේවාවෙන් බාහිරව පත්කිරීමේ දෙකම සිදු වෙනවා. හැබැයි බාහිරව ගත්තත් කමක් නැහැ. අර නිශ්චිත වශයෙන් රට වෙනුවෙන් ඒ වගකීම ඉටු කරන්න පුළුවන් අය කියලා මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඒත් එකම ගරු මුලාසනාරවුරු මන්ත්‍රීම අපි වරද්ද ගත්ත අවස්ථාවල් දෙකක් තිබෙනවා. මම දකිනවා MCC ගිවිසුම සම්බන්ධයෙන් ගත්ත තීන්දුව සම්පූර්ණයෙන්ම මේ රට ලොකු අවාසියක් වුණා. Millennium Challenge Corporation ගිවිසුම ඩොලර් මිලියන 450කට වඩා අපිට නැතුණා විතරක් නෙමෙයි. ඒ ව්‍යාපෘතිය පිළිබඳ ඇති කරපු අනිත්‍ය බිය නිසා අපිට ඇමරිකාවත් එක්ක තිබ සම්බන්ධකම් යුරෝපෙත් එක්ක තිබ සම්බන්ධකම් බිඳ වැටුණා. ඒ විතරක් නෙමෙයි. අපි LRT අර සැහැල්ලු දුම්රිය පද්ධතිය ජපානයත් එක්ක අත්සන් කරලා ඒ ගෙනියපු ඒ ව්‍යාපෘතිය නවතා දෙමීම හේතුවෙන් අපිට විශාල මුදල් සම්භාරයක් අහිමි වෙන පමණක් නෙමෙයි මිත්‍රශීලී රටක් හැටියට ජපානය අපි සමග තිබුණු මේ මිත්‍රශීලත්වයත් අපි බිඳගත්තා. ඉතින් මේ වගේ විදේශ ප්‍රතිපත්ති වැඩක් නැහැ. විදේශ ප්‍රතිපත්තියක තිබී යුත්තේ කාටත් ගරු කරන්න පුළුවන්, එකගෙවෙන්න පුළුවන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක අපි ඉන්න ඕනේ. දැන් බලන්න අපි ඉන්දියාව සහ SAARC කලාපයත් එක්ක අත්සන් කළා තියෙනවා සප්තා ගිවිසුම. දැන් මේ සප්තා ගිවිසුම ක්‍රියාවට නැංවෙනවද? මම දන්නේ නැහැ ඒ කොයිතරම් ප්‍රායෝගිකව යනවද කියලා. මොකද සප්තා ගිවිසුම වෙළඳ ගිවිසුමක්. ඒ වෙළඳ ගිවිසුමේ වාසිය උපරිම වශයෙන් ගන්න මොකක්ද ඇති කරලා තියෙන ක්‍රියාමාර්ගේ? කිසිම ක්‍රියාමාර්ගයක් මට නම් දකින්නේ නැහැ. සුළුෙන් යම් යම් ප්‍රතිලාභ ලැබෙනවා ඇති. නමුත් මම කියන්නේ ඉන්දියාවගේ ලොකු වෙළඳ පොළක් අල්ල ගන්න. ඒ වගේම දකුණු ආසියාවේ තිබෙන අනිත් වෙළඳ පොළවල් සඳහා තීරුබදු රහිතව ගනුදෙනු කරන්න තියෙන අයිතිය වෙනුවෙන් අපේ නිෂ්පාදන ඇති කරන්න කිසිදු ආකාරයක ඒකාබද්ධ වැඩපිළිවෙලක් නැහැ කියන එකයි මගේ විශ්වාසය. මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා අපි දැන් විදේශ විනිමය අඩු තත්ත්වයක් තුළ ඒක වැඩි දියුණු කරගන්න නම් ඒ සප්තා ගිවිසුම් වගේ ගිවිසුම් වර්ධනය කරගන්න ඕමනයි කියන එක කියන්න ඕනේ. ඒත් එක්කම මැද පෙරදිග කලාපයේ අපිට ඉතාමත් වැදගත්. මොකද අපේ ගෘහ සේවිකාවන් එවැගේම වෙනත් ආකාරයෙන් මැද පෙරදිග කලාපයේ වැඩ කරන පිරිස ඉතා විශාලයි. දැන් ඩොලර් බිලියන 6ක් විතර අපිට ලැබුණේ ඒ මැද පෙරදිග කලාපයේ ප්‍රමුඛ කරගත් රටවල් වලින්. දැන් ඒ මැද පෙරදිග කලාපයත් එක්ක තියෙන සම්බන්ධීකරණය ඒ මුදල් ටික ගෙන්න ගන්න, ඒ වගේම සේවකව යවන්න, සේවකන්ගේ අඩුපාඩුකම් හොයන්න කොච්චර දේවල් අපිට තියෙනවද? මම මේ දවස්වල ඔබතුමා දකින්න ඇති මාධ්‍ය යනවා ඕමානේ. මට මතක නැහැ රට ඕමානේ වෙන්න ඕනේ විශාල මහා දූෂණයක් පිළිබඳව කාන්තාවන් අරන් ගිහිල්ලා ඒ ඕමානේ විකුණන ජාවාරමක්. ඉතින් මේ වගේ අඩු ගානේ විදේශ අමාත්‍යාංශයේ හරහා නිසි පරීක්ෂණයක් කරලා ඒ අයට දඬුවම් දෙන්න ක්‍රියා නොකළොත් අපේ ප්‍රතිරූපියරත් ඒක හොඳ නැහැ කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒත් එක්කම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම කියන්න කැමතියි මේ විශේෂයෙන් මේ අයවැය විවාදයේ තියෙන වෙලාවේ විදේශ අමාත්‍යතුමාගේ අවධානයට විදේශ අමාත්‍යාංශයේ SAARC සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මාතර ප්‍රදේශයේ නාවිමන කොට්ටාසේ ලොකු ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරන්න සැලසුම් කළා. දැන් මේක වියදම් කරලා තියෙන මුදල දැනටමත් මේ මුදල හරිද කියලා මම දන්නේ නැහැ. රුපියල් කෝටි 180ක්
තවත් විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
විනාඩි දෙකක්. කෝටි 180ක් දැනටමත් වියදම් කරලා තියෙනවා. 2013 මේක ආරම්භ කළේ ඒ විශාල ගොඩනැගිල්ල SAARC සංස්කෘතික මධ්‍යස්ථානේ දැන් අතරමඟ නැවතිලා. මේක මොන අපරාධයක්ද කියලා බලන්න. එක්කෝ මේ ගොඩනැගිල්ල හදන්න පෙර ඒක නිර්දේශ කරනකොට මේක කොළඹ ආවට ඉදිකලා නම් ඒකෙන් යම් ප්‍රයෝජනයක් ගන්න තිබුණා. එහෙම නැත්නම් මේක ඉදිකරන්න තීරණය කරා නම් ඒක ප්‍රතිඵලදායක ව්‍යාපෘතියක් බවට පත් කරන්න ඊළඟ වැඩසටහන මොකක්ද? මොකක්වත් නැහැ. ඒක එහෙම පිටින්ම අතරමං කරලා දාලා තිබුණා කෝටි 180කට ආසන්න මුදලක් වියදම් කරලා. ඒ විතරක් නෙමෙයි. දැන් කොන්සල් ජෙනරල් කාර්යාල 3-4ක් අපේ වහලා දැම්මා. එකක් සිඩ්නි, සයිප්‍රස්, ජර්මනිය, මේ රටවල තියෙන කොන්සල් නෝවේ අපේ තානාපති කාර්යාලයේ ඇතුළුව වහලා දැම්මා. මම අහන්නේ ඇත්තටම මුදල් ප්‍රශ්න තියෙන්නේ නැති සමහර විට ඒ වගේ ප්‍රශ්නයකට වෙන්නේ නැති ඒවා තීරණයක් ගත. නමුත් ඒ රටවල වැඩ කරන ශ්‍රී ලාංකිකයන් ඒ රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගේ මූලික ප්‍රශ්න විසඳ ගන්න හැතපොම් දහස් ගණනක් ඈතට යන්න තිබෙනවා. විශේෂයෙන්ම සයිප්‍රස්ේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් වැඩ කරනවා. එතකොට ජර්මනිය, නෝර්වේ මේ වගේ අපිට තියෙන සම්බන්ධකම් ගොඩයි. හැබැයි මේව අතාර දැමීම හරහා මොකක්ද වෙන්නේ? අතාර දැමීම හරහා වෙන්නේ අපේ සම්බන්ධකම් බිඳ වැටීම කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒක අපිට ලොකු පාඩුවක් කියන එක මම විශේෂයෙන් ඇමතුමාට පෙන්ලා දෙන්න කැමතියි. ඒත් එක්කම මම අවසාන වශයෙන් මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි රාජ්‍ය නායකයන් සමග ඇති කරගන්නාව විධ එකඟතා තිබෙනවා. මන් දන්නවා කියලා ජනාධිපතිවරයෙක් ගියාම අගමැතිවරයෙක් ගියාම විවිධ ගිවිසුම් රාජ්‍යයන් එක්ක අත්සන් කරනවා. ඒක ක්‍රියාවට නැංවීම බලන්නේ වැඩපිළිවෙලක් තිබෙනවාද? මන් දකින්නේ එහෙම වැඩපිළිවෙලක් තියෙනවයි කියලා. මොකද අත්සන් කරනවා එතනින් එහාට මුකුත් වෙන්නේ නැහැ. ඒක බරපතල අඩුවක්. රාජ්‍ය නායකයන් රටවල් එක්ක අත්සන් කරන ගිවිසුම් ක්‍රියාවට නැංවීම සඳහා ඊළඟ පියවර බලන්න පුළුවන් වැඩපිළිවෙලක් අඩු ගානේ පාර්ලිමේන්තුව තුල හරි ඇති කරන්න ඕනේ. ඊළඟ වැදගත්ම කාරණේ බොහෝ කලක් සිට විදේශගත ශ්‍රී ලාංකිකයන් නිලා සිටින කාරණාවක් තිබෙනවා. වැඩට ගිය අය, සේවාවලට ගිය අය, මම කියනවා. වැඩට ගිය අය, සේවාවන්ට ගිය අය ඉල්ලන ඉල්ලීම. මොකද ඒ ඉල්ලීම? ඒක තමයි උන්ට ඡන්දාවිතිය දෙන්න කියලා. ඒක සාධාරණයි. මැද පෙරදිග කලාපයේ යුරෝපයේ මේ වැඩ කරන මිනිස්සු අපිට ඩොලර් බිලියන 6ක් විතර සල්ලි පසුගිය කාලේ දැන් නෙවෙයි අපිට එව්වා. ඒ එවන මිනිසුන්ගේ ප්‍රධානම ඉල්ලීමක් තමයි අපිට ඡන්දාවිතිය දෙන්න කියලා. ලෝකේ හැම තැනම ප්‍රධාන රටවල් ඒ එවැනි රටින් පිට ඉන්න අයට ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද නිර්මාණය කරනවා. ඉතින් අපි ඉල්ලා සිටින කැමැති ශ්‍රී ලාංකික පුරවැසියන්ටත් එවැනි අයිතියක් අපේ විදේශ තානාපති කාර්යාල හරහා ලබා දෙන්න පුළුවන් නීතිමය පදනමක් ඇති කරන්න කියලා මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලන්න කැමැති.
සුතී ගර්මන්සුමා, කරු ડોક્ટર හර්ෂද සිල්වා, විනාඩි 12ක කාලයක් තිබෙනවා.
Mr. Chairman, the Ministry of Foreign Affairs and its network of missions in East Sri Lanka's public face on the international stage. Sadly, like all other institutions, the Foreign Ministry and the Foreign Service are today broken institutions that exist only by name, draining Sri Lanka's financial resources. The Minister of Foreign Affairs keeps touring the world giving interviews about other countries learning from Sri Lanka's failures, as if he had no role to play in the miserable state to which the country has fallen. Earlier today, State Minister Tharaka Balasuriya said the Ministry of Foreign Affairs budget has been cut from $56 million in 2018 to $24 million for 2023. He lamented that was nowhere near money needed to run the ministry. To cut costs, like many of our colleagues had mentioned today, the embassy in Norway, which was worthy of kept being open, was closed. The consulate in Cyprus, which merits being kept open, was closed. But there are many consulates, including the one in Los Angeles, headed by Mr. Gotabaya Rajapaksa's brother-in-law, that should ideally be closed but kept open. Have all officials, the minister and Sri Lanka's ambassadors and high commissioners, even started traveling on economy class to set an example to others? Senior US officials and ambassadors travel on economy class even when there is no economic crisis in their country. If the people are forced to pay massive taxes and expenditure on education and health is cut, then it is more than fair for economizing at the Ministry of Foreign Affairs. The State Minister said, the Ministry of Foreign Affairs is like a boxer fighting with one hand tied behind his back. Said, not enough staff. Or is it? Or is it that even Foreign Service officers have reduced themselves to a level of servility that have never been witnessed before? The concept of public service has been forgotten. Mediocrity and blind loyalty are rewarded. Professionalism is shunned. There is hardly an accountability from top to bottom. Officers do as they please, and the culture of impunity has taken deep root at the Foreign Service and the Ministry. Junior and mid-level officers have chosen the path of servility over professionalism, as they know that this is the route to securing foreign postings. It is appalling that the former Foreign Secretary, the Admiral, who is responsible for bringing disrepute to Sri Lanka on the international stage and contributing to the collapse of Sri Lanka's economy and breakdown of international partnerships, is being sent as Sri Lanka's envoy to Indonesia. The State Minister said the Ministry was to recruit a fresh batch of Foreign Service officers, but the recruitment process needs deep scrutiny and amendments first. I hope that is happening, and also that the 40 positions he mentioned will be advertised and given wide publicity. We must attract the best. I want to speak a minute about the consular division. Does the ministry even bother about serving the public at all? When was the last time the ministry even personally visited the consular division? The consular division, which was elevated to a state-of-the-art division to serve the public, with wait time to obtain services being reduced to less than 10 minutes, Mr. Chairman, from an average of 5 hours, has been destroyed under the leadership of those who ran the ministry from November 19. The tales of woe and corruption that has been documented all over the recent past. How it takes the entire day, sometimes days, to get an appointment. How these appointments are quote-unquote sold at the entrance. What happened? I find it impossible to understand why you are unable to use the electronic document attestation service, EDAS, and its well-trained staff to provide a decent service to the public. In February 2017, we launched EDAS. In 2017, more than 500,000 documents were electronically authenticated, and the overall saved time for the public was approximately more than 2 million hours. This was a remarkable achievement in the history of Sri Lankan e-governance. The next year, we won 4 awards. Among them were Public Sector Most Outstanding ICT Award, Gold Award in the Government and Public Sector category at the National Best Quality ICT Awards, Asia Pacific ICT Alliance Award for Best E-Governance Performance in Sri Lanka. Please fix this, Honorable Sir. It is a disgrace. If you want, I'll be happy to help. Mr. Chairman, the manner in which Sri Lanka handles human rights, naming and categorizing countries as friends and enemies based on voting in the Human Rights Council, is absurd. For how long are the politicians and officers at the Foreign Ministry and the key missions overseas going to fool the country with their infantile debating points without pausing to reflect carefully and work together with local communities and international partners to set things right and restore credibility in our institutions? Empty words and rhetoric about setting up Truth and Reconciliation Commission, like the State Minister mentioned this morning, for sure will not earn us respect of the international community or the respect of our own concerned and conflict-affected citizens, either when the rule of law and institutions already established, including the Office of Missing Persons, have been undermined and made into a mockery. I want to touch on the report of the UN High Commissioner for Human Rights on the situation of human rights in Sri Lanka for a minute. The report reflected the prior reported concerns, but this time, Mr. Chairman, the Council specifically focused on the demand for accountability for economic crimes and echoed its recent peaceful, as echoed in recent peaceful protests. This being the first time that the phenomenon of economic crimes has been reported, failure to take immediate action to address them would certainly lead to allegations of a new culture of impunity for economic crimes too. This would negatively impact on EU, GSP Plus, as well as assistance from IMF, creditors and investors. Since the government asserts that any international accountability mechanism on Sri Lanka would be contrary to the provisions of the Constitution, it would be the interest of Sri Lanka to begin to address economic crimes as alleged, using our own laws and domestic mechanisms that are independent and outcome-oriented. But instead, what is happening on the ground, Mr. Chairman? Those who committed these heinous economic crimes that tripled poverty in Sri Lanka, that made almost 10 million people, according to the University of Peradeniya, unable to survive without assistance, are being protected. It is inconceivable that the President has not even spoken about establishing a mechanism to investigate and act against those who committed these crimes. The investigation initiated by the COP under the previous chairmanship of MP Herat was dismissed by the current chairman. I assume the position of the government on those alleged economic criminals was made clear by the President, who said during his budget speech that those who claim they would go after corrupt politicians are liars and not to believe them. Finally, on the dire need to restructure the massive foreign currency debt, the Minister of Foreign Affairs has a crucial role to play. The State Minister spoke about the Ministry's involvement in picking Lazards and Clifford Chance to advise Sri Lanka. What have they done so far? What progress has been made with the private lenders? Today's Daily Mirror has 2 conflicting stories. One where the Governor Central Bank, Nandalal Weerasinghe, is saying that Sri Lanka will be able to get IMF board approval by January. And a second by Standard Chartered CEO Bindumal Thevarathanthi, saying perhaps by March, and I quote, when there is clarity on the haircuts that's going to be borne by foreign bondholders, bilateral creditors, and domestic creditors. Whom does he refer to as domestic creditors? Local banks and individuals who invested in ISBs and SLDBs, or those who invested in LKR, G-Secs? There has to be clarity on this. There are so many conflicting stories on how well the restructure discussions are moving forward. The President said that Japan had agreed to lead the effort to set up an ad hoc platform for bilateral creditors in both Paris Club and China and India. Then they said, not so, but would help. What has happened? Who is talking to China? Without China's agreement on some form of restructuring, getting the IMF board approval would be almost impossible unless they agree on a Suriname model. But given the outcome of the experiment, I doubt very much that option is any longer an option. What I'm saying is, I don't think the Suriname example is possible. That option is possible in Sri Lanka. The president met the Chinese ambassador last week. What was the outcome? Was the Minister of Foreign Affairs, the State Minister, Foreign Secretary, or anyone part of these diplomatic discussions? What is happening in Delhi? Is the High Commissioner speaking to the Indian side? Or is he running a separate operation completely outside of your ministry, Mr. Minister? Today's papers say the Minister of Foreign Affairs is going to D.C. tomorrow. And Mr. Sabri is supposed to meet with Anthony Blinken to discuss debt restructure with the IMF. Will you, Mr. Minister, tell the Secretary of State that walking away from the MCC was a mistake?
Another 2 minutes.
Right. 1 minute, I'll stop. Will you seek assistance again from the United States? What assurances will you give that such treatment won't be meted out to them again? These meetings, Mr. Minister, have limited outcomes. What we need is our missions to integrate with the BOI, EDB and others to drive investment promotion on a methodical way. There are technically superior ways of achieving our investment objectives. Successful countries do these things. I would like to read a para from my speech on the Foreign Affairs vote on for 21 in November 2020. I quote from the performance report of the Foreign Ministry, which is on our table, of expanding the existing trade, investment and labour markets whilst looking for new opportunities with Asian and African countries to cultivate economic ties to diversify export baskets. I wish him the very best in his endeavour. I'm speaking about Honourable Taraka Balasuriya. I encourage him to restart the 18-week online economic diplomacy program I started with the Center for International Development at the Kennedy School of Harvard University. That was a first for a university, first for the university, and a first for us. It was really successful with 40-plus senior diplomats participating in the rigorous course to sharpen their skills needed for successful economic diplomacy. Sir, I would like to table the agreement we signed in March 2017. That was 2 years ago. Was anything done, Mr. Minister? Did you or your office even contact these people? I don't know. But what I do know is with my discussions with them, I'm finishing in 45 seconds, is that what we started is being utilized by other countries and beating us at the game. We are falling behind. It is a sad state of affairs all around. In conclusion, to achieve meaningful and sustainable progress that will benefit all our people and take Sri Lanka on a real growth path, Sri Lanka must embrace and embody good governance, democracy, rule of law, security sector reform, human rights, public sector reform, economic reform, and commit to reconciliation and equal citizenship. Unless there is change on the ground, the network of missions overseas can do little except waste away Sri Lanka's precious foreign exchange. I was critical, but I want to wish the minister, the state minister, all the luck because they need everything that they can gather. And if there is anything we can do, we are criticizing, but we want to be helpful at the same time. I wish the new secretary also and the entire staff all the very best in meeting its objectives for the coming year. Thank you very much.
Thank you, Honourable Member. Garu Udayakantha Gunathilaka Mantrituma, Othumada Nadi 10 Kalayak Thibena.
Garu Ape Karupa Sabha Sabhapathumane, 20-23 Varshe, Ita Perarum Pilavak, Evagema Arthika අවපාතයක් ඒ වගේම දේශීය වශයෙන් මහා දේශීය රටවල ඒ වගේම ලොකු ආර්ථික පීඩනයක් තියෙන වෙලාවක ගෙනෙන අයවැයක් හැටියට අපි කවුරුත් දන්නවා. ඒ වගේම මේ අවස්ථාවේ මේ අයවැය ගෙනෙනවා වගේම මේ අයවැය තුලින් අපි දන්නවා මේ රටේ ඉදිරි වර්ෂය තුල අපේ රටේ ආර්ථිකය කලබලටන ආර්ථිකය ශක්තිමත් කරන්න ඉවගේ මේක යථාර්ථයක් බවට පත්කරන අඩිතාලමක් දැමීම සඳහා මේ අවස්ථාවේ අපේ වර්තමාන ගරු ජනාධිපතිතුමා ශක්තියක් ගෙනෙමින් කටයුතු කරලා තියෙනවා. මේ පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ වගේම එතුමා මේ අභියෝගය බාර ගැනීම පිළිබඳව සතුටු වෙනවා. වගේම මේ අවස්ථාවේ මේ නොඑක් කණ්ඩායම් වලට එවැගේම විපක්ෂ නායකතුමාට එමත්නම් ජනතා විමුක්ති පෙරමුණට එවැගේම ඒ බොහෝ අයට ආරාධනා කළා බාර ගන්න කියන කාරණාව. මේ වෙලාවේ බාර ගන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. එවැගේම බලය ලබා ගන්න එමත්නම් බලය ලබා ගැනීම සඳහා නොඑක් කුමන්ත්‍රණ කරන එවැගේම ඡන්දයක් ඉල්ලපු ඒ සියලු දෙනාටම ඉල්ලීම් කරාට ඔවුන්ට එහෙම ශක්තියක් එවැගේම ඔවුන්ට හැකියාවක් එවැගේම චිත්ත ධෛර්යයක් නොතිබුණා අපි කවුරුත් දන්නවා. ඒ නිසා අද මේ වර්තමානයේ අධිකාරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ බාරගත්තා වගේම ඒක යථාර්ථයක් බවට පත්කරන එතුමා කටයුතු කරමින් යනවායි කියන කාරණාව මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. එවැගේම මේ වෙලාවේ අපේ ආර්ථික ගොඩනැගෙනා වගේම පහුගිය මහාමාර්ග අමාත්‍යාංශයත් ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශයත් ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශයත් මේ අමාත්‍යාංශ තුනම ඒ වගේම වැදගත් ඒ වගේම එකතු කිරීම පිළිබඳව සතුටු වෙනවා. මොකද විශාල වැඩ කොටසක් කරන ලද අමාත්‍යාංශයක් හැටියට අපි දකිනවා. ඒ වගේම පහුගිය ඉතිහාස තුල ගත්තාම අපේ ආර්ථික වශයෙන් යුද්ධ නිමා කරලා ඒ වගේම සාමය ගොඩනගාගත් අවස්ථාවේ මහින්ද රාජපක්ෂ එවකට හිටපු අධිකාරු ජනාධිපතිතුමා මේ රටේ මහා මාර්ග පද්ධතිය දියුණු කරන්න ඒ වගේම අධිවේගී මාර්ග ඒ වගේම ගුවන් පාලම් ඒ වගේම අතුරු මාර්ග හදන්න ඒ වගේම ගාමීය මට්ටමේ පාරවල් කාපට් කරන්න ඒ වගේම කොන්ක්‍රීට් කරන්න මහා මුදලක් වියදම් කරලා කටයුතු කරා. මේ පිළිබඳව අපි සතුටු වෙන්න ඕනේ. අපි ජාත්‍යන්තර අපි මම ඒ කාලේ පළාත් සභාවේ ඉන්න වෙලාවේ අපි මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ සියලු දෙනාම විදේශ රටවලට ගිය වෙලාවේ අපි කතා කර යන්නේ අපොයි අපිට මේ අධිවේගී මාර්ගයක් දකින්න කවද හම්බෙයිද කියලා. නමුත් අපිට කෙටි කාලයක් තුල අපිට අවුරුදු 4ක් 5ක් නෙවෙයි අවුරුදු 2 3ක් තුල අපිට අධිවේගී මාර්ග දැක ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ඒ තුල අපේ මහා මාර්ග යමාත්‍යන්තයේ පෞගිය කාලය තුල අපි ආරම්භ කළ විශාල වැඩ කොටසක්, ඒ වගේම මේ විශාල වැඩ කොටස ආරම්භ කළා වගේම කාපට් මාර්ග, ඒ වගේම කාපට් මාර්ග ලක්ෂ්‍ය ව්‍යාපෘතිය, ඒ වගේම ඒක පෞගිය කාල තුල එන හිටියා, ඒ වගේම අපේ වරකබල ගත්තාම වරකබලේ අතුරු මාර්ගය, ඒ වගේම මේවා ඇරෙන්නලා තියෙනවා. ඒවා විශාල වියදමක් මේනකොට දරලා තියෙනවා. ඉතින් අපිට අවශ්‍යයි නැවත ඒවා ආරම්භ කරන්නේ මාර්ග තදපදයේ ආවම කරන්න. ඒ වගේම මාර්ග තදපදයේ ආවබ්ධ කරනවා වගේම අපේ ඒ පිළිබඳව වරකපල අතුරු මාර්ගය සම්බන්ධව ඒ වගේම අපේ දැදිගම පොලිසිය අසල තියෙන පාලම අනුතුරු ගන්නායක් පහුගිය කාලයක් තිස්සේ සිද්ධ වුණා. ඒක නැවතිලා තියෙනවා දැන් වැඩ කටයුතු. ඒ වගේම මේ නැවතීමත් එක්ක ඒ වගේම පහුගිය දිනවල වර්ෂාවලට කුඩා ජලගැල්මක් ආවත් අනුතුරු සිද්ධ වෙන ස්ථානයක්. ඒ වගේම අපේ මහා මාර්ග ඇමතුමාටත් ඒ වගේම අපේ අධිකාරි ජනාධිපතිතුමාටත් මම මේ අවස්ථාවේ අපේ ඒ නැවත මේ මාර්ග ආරම්භ කරන්න ඒ වගේම මේ පාලම ආරම්භ කරන්න ශක්තිය ලබා දෙන්න කියන ඒ වගේම ඉදිරියේදී ඒ ආර්ථික යථාර්ථවාදී ඉදිරියට යෑමේදී මුදල් වෙන් කරලා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම ප්‍රවාහන ශේෂ්ත්‍රය ගත්තාම ප්‍රවාහන ශේෂ්ත්‍රයත් ඒ ආකාරයෙන්ම අපට මේ වෙලාවේ ජම්බන්තෙම ගමනාගමන මණ්ඩලේ ගත්තාම ගමනාගමන මණ්ඩලේ විශේෂයෙන්ම බස් රථ අඩුකම ඒ වගේම බස් රථ අඩුකම වගේම රියදුරංගේ සහ කොන්දතරවරුන්ගේ ඉගේ විශාල ලෙස බලපාලා තියෙනවා. ඒ බලපෑමත් එක්ක අපිට ඒ සේවක හිගය නවත්තලා අපිට මේ ග්‍රාමීය මට්ටමේ වගේම අද දැන් උගක් බස් රථ දුවන්නේ ඩිපෝවල අවශ්‍ය ආදායම් වැඩි කරගන්න අවශ්‍යයි. ලාභ තියෙන පාරවල් වල වැඩියෙන් දුවන්න තමයි ඔවුන්ගේ උමනාව එවන්නම් අවශ්‍යතාවය තියෙන නිසා එම වීම තුළ අර මගීන්ට ඒ වගේම පාසල් දරුවන්ට රාජ්‍ය සේවකින්ට වෙලාවට යෑමට ඒමට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව ඒ පාසල් බස් රථ යොදලා සිසු සැරියහරි යොදලා ඒ අයට ගමනාගමනය පහසුව ඇති කරන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම අපේ ඒ පහුගිය කාල තුළ නොයෙක් අර්බුදකාරී තත්ත්වයන් ඇති වුණා. අරගල ඇති වුණා. මේ අරගල තුලින් අපේ ආර්ථික විශාල ලෙස කඩා වැටීමක් ඇති වුණා. ඒ කඩා වැටීම මම හිතන්නේ LTT එක මෙරටෙන් තුරන් කරන්න ගිය මුදල් වගේ ප්‍රමාණයක් අපේ රටට අහිමි වුණා. අපේ ආර්ථිකය කඩා වැටුණා, සංචාරකෝ නැවතුණා. ඒ වගේම මහා විශාල ප්‍රශ්න රාශියක් පහුගිය කාලය තුල ඇති වුණා. ඉතින් මේවා ඒ සාමාන්‍ය ජනතාව විසින් සිදුවෙන දේවල් නෙවෙයි. සාමාන්‍ය ජනතාව නිකම්ම නැගිටීම තුළින් ඇතිවෙන නෙවෙයි. ඒවා සංවිධානාත්මකව, ඒ වගේම ජාත්‍යන්තර සහයෝගය, රාජ්‍යනෝන සංවිධානවල සහයෝගය ඇරගෙන මේවා කුමන්ත්‍රණකාරී ලෙස මේ රටේ බලය වෙනස් කරන්න, නායකත්වය වෙනස් කරන්න, ඒ වගේම 1971 ඉඳලා අපි දැක්කා මේ රටේ ඒ බලය වෙනස් කරන්න, නායකත්වය දුර්වල කරන්න මොන ආකාරයෙන්ද කටයුතු කරේ කියන කාරණය අපි දැක්කා. ඒ වගේම තමයි ඒ ජනතා විමුක්ති පෙරමුණ ගත්තාම ඒ පහුගිය ඉතිහාසය තුරම මේ රටේ මහා විනාශයක් කරන්න LTT සංවිධානය මේ රටේ කොතරම් විනාශයක් කරාද, මේ රටට ඒ හා සමාන විනාශයක් මේ රට කරපු පිරිසක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. එනිසා ඔවුන් ඒවට ඍජුවම නායකත්වය දීලා, ඒ වගේම නායකත්වය දෙනවා වගේම මේ රටේ දේපොළ විනාශ කරන්න බස් රථ වෙන්න පුළුවන්, ඒ වගේම රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්, ඒ වගේම අනිකුත් පාලම් බෝක් වෙන්න පුළුවන්, මේවා විනාශ කරන්න කටයුතු කරපු අය ඔවුන් කියනවාද? ඔවුන් තමයි හොඳම කලමනාකාරයක් ඇතුව රටක් දියුණු කරන්න පුළුවන් කියන ඒවා කියනවායි කියන කාරණාව කියන නිසා ඔවුන්ට මං අහන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන්න කටයුතු කරපු අය බගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඡන්දෙ දුන්නොත් මරණය, ඡන්දෙ දුන්නොත් ඇඟිලි කපපු අය, ඒ වගේම ඡන්දය දුන්නයි කියලා මිනිස්සු මරපු අයට පුළුවන්ද ජනතාවට ආදරයක් තියනවද, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරයක් තියනවද කියලා මං අහන්න කැමතියි. ඒ වගේම තමයි අපේ රාජ්‍ය සේවය, එවන්නම් රාජ්‍ය ආයතන විනාශ කරපු අය, රාජ්‍ය සේවකයෝ
තවත් විනාඩි දෙකක්
රාජ්‍ය සේවකයෝ අර හමුදාවේ අයට අයින් වෙන්න කියලා, ඒ වගේම ඔවුන් අවින් උන් නැති අයට සමහර වෙලාවට ඔවුන්ට දඬුවම් කරලා ඒ වගේම මරා දාපු අවස්ථා යුග තිබුණා. ඉතින් මේවා පිළිබඳව ඔවුන් එතකොට රාජ්‍ය සේවකයාට ආදරෙයිද, ඒ වගේම රාජ්‍ය දේපොළ වලට ආදරෙයිද, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයට ආදරෙයිද කියන කාරණාව අද රට හැමුවේ තියෙනවා. මෙයාට බොහෝ දේවල් ඒ වගේම ඉතිහාසයේ අමතක වෙනවා. නිසා ඒ අමතක වීමත් එක්ක අපි කල්පනා කරන්න කැමති, මතක් කර දෙන්න කැමති 71 ඉඳලා මේ රට ගෙනාවු විනාශය බරපතලයි. නිසා ඒකම තමයි අර එදා ඒ ජනතා විමුක්ති නායකයෝ වගේම වර්තමානයේ අර ගමේ කතාවක් කියනවා ලබ්බෙටදී වත්තම තමයි පුහුලට තියන්නේ කියලා. එනිසා ඔවුන් වර්තමානයේ ඒ ප්‍රතිපත්තියම ඒ වැඩපිළිවෙලම ක්‍රියාත්මක කරමින් විශ්වවිද්‍යාල ගත්තාම අපේ උගතුන් බුද්ධිමතුන් බිහිකරන එක නැතිකරන්න, ඒ වගේම අඩුකරන්න අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර යනවා ඒ පැත්තෙන්. එමත් නැත්නම් ඔවුන්ගේ ශිෂ්‍යයන්ට, ඔවුන්ගේ දරුවන්ට ආදරය කරනවා නම්, මෛත්‍රී කරනවා නම්, හොඳ දැහැමි හිතක් ශික්ෂණයක් තියෙනවා නම් එවැනි වදහිංසා දෙන්න පුළුවන් කමක් නැහැ. එනිසා මිනි මරුපයට, ඒ වගේම වදහිංසා දීපයට බැරි කමක් නැහැ. එවැනි මහා වදහිංසා දීලා ඒ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා උගතුන් මේ රටින් අඩුකරන්න ඔවුන් ගෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. නිසා අද වර්තමානයේ මේ මහාමාර්ග අමාත්‍යාංශය වගේම ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශය වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ තුලින් අපේ රටේ ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න, ඒ වගේම ජනාධිපතිතුමාට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන කීපය අවසන් කරනවා. කාලය දුනට බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු ලක්ෂ්මන් කිරියල මැතිතුමා, ඔබතුමා නාඩි 15ක කාලයක් තිබෙනවා. ඕඩර් ප්ලීස්. සභාවේ වැඩ කටයුතු කරගෙන සඳහා ගරු මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කරන්න. ඔව් මන්ත්‍රීතුමා. කරු සුවිත් සංජීව මන්ත්‍රීතුමා සභාවේ වැඩ කටයුතු කරගෙන යනවත.
මන්ත්‍රීතුමා කතර.
කරු මන්ත්‍රීතුමනි, යුද්ධයේ අවසානයෙන් පස්සේ මේ ඉතිහාසය ඔබ දෙකෙන් දන්නේ නැහැ. යුද්ධයේ අවසානයෙන් පස්සේ බැංකී බෝල් ලංකාවට ආවා. ලංකාවට ආව මහින්ද රාජපක්ෂ මැතිතුමයි එතකොට හිටියේ නුවර. මහින්ද රාජපක්ෂ මහත්මයා කුළුමට ආවේ නැහැ, බැංකී මහත්මයා නුවරට ගියා. ඌරට ගිහිල්ලා කිව්වා යුද්ධය අවසාන කාලේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළා තියෙනවා මානව හිංසාව උල්ලංඝනය කළා තියෙනවා මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා ඒ වෙලාවේ මහින්ද මැතිතුමා කිව්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කරන්න ඕනේ අපි කරන්නම් කියලා ඒ පොරොන්දු වෙතුමා දුන්නා නමුත් එතුමාගේ කාලයක සිද්ධ වුණේ නැහැ විවිධ කොමිටිපත් කෙරුවා වාර්තා දුන්නා මට මතකයි පරිගම කමිෂන් එක ඒක සිළු දෙනාම් පිළිගත්තා එක්සත් ජාතික සංවිධානය පිළිගත්තා හොඳ වාර්තාවක් කියලා නමුත් කිසිම දෙයක් ක්‍රියාත්මක වුණේ නැහැ ඊට පස්සේ 2013-14 එක්සත් ජාතිකයේ මානව විකල් කෞසලයේ අපිට යුද්ධ අවුරුදු දෙකේම යෝජනා සම්මත වුණා පොරොන්දු ඉෂ්ට කරන්න කියලා අභ්‍යන්තර පරීක්ෂණයක් තියෙන්න කියලා නමුත් කෙරුවේ නැහැ 2015 අපේ රටේ සම්බාධක එන්නේ තිබ්බේ ගරුපත්තුටි 13-14 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසලේ යෝජනා ක්‍රියාත්මක කෙරුවට තියා 15 සම්බාධක එන්නේ තිබ්බේ ඒකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණයකට ගියේ පෙබ්‍රවාරි මාසේ ඒ සම්බාධක වලින් බේරෙන්න ඉතින් මේක තමයි ඉතිහාසය ඊට පස්සේ යහපාලන ආණ්ඩුව ආවා අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසලෙත් එක්ක අපි හැප්පෙන්නේ ගියේ අපේ අපේ බලය අපි තේරුම් ගන්න ඕන. අපි ඒත් එක්ක සහයෝගයෙන් වැඩ කෙරුවා. මොකද අපේ ආණ්ඩුව කෙරුවේ අපි ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත් එක්ක ඒකාබද්ධ යෝජනාවක් දැම්මා. අපේ රටේ පරීක්ෂණයක් කරනවා කියලා. දැන් එහෙම අපි කිව්වා මොකද්ද? මේ අයද විපක්ෂයේ හිටියේ පිළිතුර අපි අභ්‍යන්තරයක් පරීක්ෂණයක් කරන්න අපි පොරොන්දුවක් දුන්නාම එදා පොදු ජාතික එක්සත් පෙරමුණ විරුද්ධ වුණා. විරුද්ධ නෑ අය. දැන් මේ සැරේ මොකද උනේ? මේ සැරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසලේ තීරණය කළා තියෙනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න. මේක හෙමින් හෙමින් ගියට මේක නවතින්නේ නෑ. මේ අපි ආණ්ඩුව හිතාගෙන ඉන්නේ මෙව කල්යනකොට අමතකයි කියලා. අමතකෙන්නේ මේ සැරේ සල්ලිත් වෙන් කරුවා. අභ්‍යන්තර පරීක්ෂණයකට නෑ. ජාත්‍යන්තර පරීක්ෂණයකට සල්ලිත් වෙන් කරුවා. ඒ පමණක් නෙවෙයි. එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ මහා මණ්ඩලයේ ජෙනරල් ඇසෙම්බ්ලි එක රටවල් 175ක් ඉන්නවා. ශ්‍රී ලංකාවකට යෝජනාවක් ඉදිරි කාලේ එනවා. ඉතින් අපි ජාත්‍යන්තර වශයෙන් පච වෙලා ඉවරයි. මීට වඩා පච වෙන්න දෙයක් නෑ. දේශීය වශයෙන් විනාශ වෙලා රට ජාත්‍යන්තර වශයෙන් විනාශ වෙලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක හැප්පිලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත් එක්ක හැප්පිලා රට ගොඩ ගන්න පුළුවන්ද? මේක ආණ්ඩුව තේරුම් ගන්න නැහැ කොච්චර කිව්වත්. මේක තේරුම් ගන්න නැහැ දැන් ආණ්ඩුවේ ආයු කාලය ඉවරයි. මේක එක්ස්පයර් වෙච්ච බාණ්ඩයක් එක්ස්පයර් වෙලා තියෙන්නේ. කල්ලිකුත්තු බාණ්ඩයක්. පේන්නේ නැද්ද කී දෙනාද ඉන්නේ? 19ක්වත් නැහැ පාර්ලිමේන්තේ ගියාද? කිසිම ජවයක් නැහැ ඔබතුමා දන්නවනේ. වෙනදා මේ අයවැය විවාද කියන්නේ
කරුණාකරලා බාධා කරන්න එපා.
වෙනදා මේ අයවැය විවාදය කියන්නේ දෙපැත්තෙම. වෙනදා මේ අයවැය විවාදය කියන්නේ දෙපැත්තෙම විශාල ජවයකින්. ලොට් ඔෆ් ගෝ. අද ඒක තියෙනවද? අද ආණ්ඩුවේ කවුරුවත් නැහැ. ඉස්සරහා පෙළ ඉන්නේ බඳු ලැබෙත්තුවා විතරයි. එතකොට බබ කියන්නේ රටට ඉස්සරහට යන්න නම් අලුත් ආණ්ඩුවක් ඕන. ඒක ජාත්‍යන්තර බුල්ල අරමුදල කිව්වනේ. මෙතරේ ආපු වෙලාවේ you need a mandate. දැන් මේ අය බලයට ආවේ මොකද්ද? දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලා. දැන් මොකද්ද කරන්න යන්නේ? දේශීය සම්පත් විකුණන්න. IMF එකක් දන්නවා. ආණ්ඩුවේ ජනවර පොට පටහැනි දෙයක් තමයි මේ කරන්න යන්නේ. ඒකයි ඒ කිව්ව මැන්ඩේට් එකක් ගන්න කියලා. ඉතින් මේකයි තත්ත්වේ. ඉතහාමත් කනගාටු රට බංගකොලොත් මේ නිදාත ලැබිච්ච දා ඉඳලා ආණ්ඩු ගණනාවක් තිබ්බා. කිසිම ආණ්ඩුවක් රට බංගකොලොත් කෙරුවේ කිසිම ආණ්ඩුවක් හැම ආණ්ඩුවක්ම ඊළඟ ආණ්ඩුවට සල්ලි ඉතුරු කරලා ගියා. ණය තිබ්බා. නමුත් ණය කළමනාකරණය කරගන්න ඕනේ. You have managed your debt. ජපානයේ අයවැය 150ක් ණය. නමුත් ඒගොල්ලෝ කළමනාකරණය කරගන්නවා ඒක. නමුත් මේ අය කෙරෙන්නේ නැද රුපියලුත් නැහැ. ඩොලරුත් නැහැ. මොකක් මේ අය වැටුනේ කොතරද? මේ අය වැටුනේ පළවෙනි අයවැයෙන් බිලියන 800ක් නැති කරගත්තා. බිලියන 800ක් නැති කරගත්තා. අනිත් එක ගරු මන්තිතුමනි අපේ අලිසබරි මැතිතුමා නැති එකට මම කල්ගාටු වෙනවා. මුළු ජාත්‍යන්තරම තරහ කරගෙන අපි ඉන්නේ දැන්. ඒතර අපේ මේ රටේ ඉන්න සුළු ජාතීන් තරහ කරගෙන මුස්ලිම් අපේ සහෝදරයෝ ද්‍රවිඩ සහෝදරයෝ තරහ කරගෙන ඉන්නේ. එතුමා මුස්ලිම් කෙනෙක් වෙලා මුස්ලිම් ජනතාවට කොච්චර වද දුන්නද? කොවිඩ් ඇදිලා කෙනෙක් මිය ගියාම කිලෝමීටර් 150 කරගෙන යන්න ඕන වල්ලන්. අපේ යාළුව කී දෙනෙක් මැරුණද ඒ කාලේ? අපිට ඒ අයගේ ගෞරව දක්වන්න බැරි වුණා. අපි දුරකථනයෙන් කතා කළා තමයි පෞලි සමාජය කියන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ කොවිඩ් හැදිච්ච අය සිරිත් පරිදි වල්ලන්න පුළුවන් කියලා. මේ අය බොරු කතාවක් හදලා කොවිඩ් පැතිරෙනවා කියලා කිලෝමීටර් 150ක් එහාට ගිහිල්ලා වල්ලන්න කිව්වා. දැන් ලැජ්ජ නැතුව මැද මුස්ලිම් රටවල් පස්සේ යනවා. ලැජ්ජ නැද්ද? ආත්ම කරුත්තියක් තියෙන්න එපයි. ඉන්නකම් ආණ්ඩුව බලය තියෙන හොඳටම වද දීලා දැන් මුස්ලිම් රටවල් වලට යනවා. ඉන්නද ඉල්ලන්න. ඉතින් මේක තමයි මේ ආණ්ඩුව රට විනාශ කරලා තියෙද? විනාශ කරන්න දෙයක් නැහැ. ඔක්කොම ඉවරයි. ආණ්ඩුව බංගලොත්තුනේ මොකද පළවෙනි අයවැයම යහපාලන ආණ්ඩුව බිලියන 800ක් ලොකු සභාගම් වලින් අපි වැට් බදු ලබා ගත්තා. වැට් මට මතකයි මේක ගේනකොට අපි ඒ කාලේ පාලකයන්ගෙන් ඇහුවා මේක ප්‍රශ්නයක් වෙයිද කියලා. සභාව අපේ මුදල් ඇමතුමත් ඒ කාලේ අගමැතිතුමත් කිව්වේ මේ ලොකු සභාගම් ලාභ හංගනවා ගරු මන්තිතු මූලස්ථානවලට මන්තිතුරි. දියා හයිඩින්ද ප්‍රොෆිට්ස් ලාභ භාගය පිටට. එම නිසා පෙන්නන ලාභයෙන් කොච්චර බදු ගැහුවත් මේගොල්ලෝ බක්ගොලොත් වෙන්නේ මේ සභාගම් බක්ගොලොත් වෙන්නේ නැහැ. මේක හරි අපිට බිලියන 800ක් ආවා. අපිට ඕන තරම් සල්ලි තිබ්බා. ඒ වගේම මම කියන්න ඕන අපේ යහපාලන ආණ්ඩුව කාලේ අපි චීනෙන් සතයක්වත් ගත්තද පාරවල් අරගෙන. මොකදනේ කිතේ අපි චීනි පස්සේ ගියා කියලාද? අපිට අපේ සල්ලි තිබ්බා 800 බිලියන ඊය. මං හදපු මීරිගම කුරුණෑගලප පාර අපේ සල්ලි එලිය හැදුවේ. ආමනි මුදල් ඇමතුමා රවි කන්නනායක මහත්මයා මට කිව්වා කඩවත මීරිගම කෑල්ලටත් මම මුදල් දෙන්න කියලා. මිත්‍රවරුනි ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමනි, එතකොට කඩවත මීරිගම කෑල්ලටත් කඩවත මීරිගම කෑල්ලටත් රවි කන්නනායක මහත්මයා කිව්වා අපේ මුදල් දෙන්න කියලා. නමුත් අපිට දෙන්න බැරි වුණා. මොකද 2014 මහින්ද රාජපක්ෂ මහත්තයා ලියුමක් දීලා තිබ්බ චීනෙට මහනුවර හයිවේ එකෙන් කොටසක් දෙනවා කියලා 2014 ලියුමක් දීලා තිබ්බා. දැත්ත රවි කන්නණක මැතිතුමා කිව්වා ඒකටත් අපේ මුදල් දෙන්න ශක්තිය තියෙනවා කියලා. අපි එමෙතේ ඒ ලියුම නිසා 2014 දුන්න ලියුම නිසා අපිට චීනෙට කෑල්ලක් අද මොකක්ද වෙලා තියෙන්නේ? ඒකලෝ දාලා ගිහිල්ලා අද කඩවත බීරිකම කෑල්ල දාලා ගිහිල්ලා. එතකොට හරි ඒව තියෙනවා ඉදිරිපත් කරන්නකෝ. ගරු කතානායකතුමනි මම්මගේ වත්කම් ප්‍රදර්ශනය කළා තියෙනවා. ඕගොල්ලගේ වත්කම් ප්‍රදර්ශනය කරන්න
ගරු මන්ත්‍රීතුමා ඔබතුමන්ලාට පිළිතුරක් දෙන්න අවශ්‍ය නැහැ. ඊගාව කතිකයට එක අපාව දැනුම් දෙන්න. එතකොට යහරා සභාව දැනුම්වත් කරයි.
අපිට මේ තුත්තිරි ගසල්ලන් එන මිනිස්සු වගේ අපි රජකාලි ඉඳන් ඉඩක් තිබ්බා. අක්කර 1000 ගාණක් මේ තුත්තිරි ගසල්ලා අල්ලන් ආපු එක ගෑ ගන්නවා පිටිපස්සේ ඉඳන්. ඉතිහාසයේ මම කියනවා ඔයගොල්ලන්ට. එතකොට මම මගේ වත්කම් ප්‍රදර්ශනය කරලා තියෙනවා. කතානායකතුමාට නෙවෙයි මගේ වත්කම් මම වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඕනේ කෙනෙකුට බලන්න පුළුවන්. අන්න ඒ නිසා ඔය අපිට ඇගිල්ලට දික් කරලා එයාගේ වත්කම් ප්‍රදර්ශනය කරන්න කියනකො මේ සමහර අය මේ ලොරි ගලන ෆයිල් අරන් එනවා. ෆයිල් ඇතුලේ මොනවත් නැහැ. ලොරි ගණන් ෆයිල්. ෆයිල් එක ඇතුලේ මොනවත් නැහැ. ෆයිල් පෙන්නලා මෙන්න ෆයිල් කියනවා. ඇතුලේ මොනවත් නැහැ. අන්න එම නිසා ගරු මන්ත්‍රීතුමනි අපේ ආණ්ඩුව කාලේ අපිට ඕන තරම් සල්ලි තිබ්බා. ඒකයි අපි චීනි පස්සේ ගියේ නැත්තේ. මේගොල්ලෝ වදිවිගේ මාර්ග චීනි පස්සේ ගියා. හම්බන්තොට වරාය චීනි පස්සේ ගියා. ඒ වගේම එයාපෝට් එකට හම්බතර එයාපෝට් එකට ගියා. මිලිනු කුල්ඩේට ගියා. පෝ සිටි එකට ගියා. අපේ ණයවලින් 75% චීනේ තමයි අපිට ගියාඩු වෙලා තියෙන්නේ. අන්න එම නිසා මේ ණය ඇති කිරීම මේගොල්ලෝ. අද මේ ණය ඔගොල්ලෝ අහුවෙලා ඉන්නේ මේගොල්ලෝ ගත්ත ණය නිසා. එතකොට කතා නැගිටලා කතා කරන්න ඕනේ. කෑ ගහන්න නැතුව. හරි හරි. මං කියවනේ අපි රජකාලි ඉඳන් ඉඳ තිබ්බ කියලා ලක්ෂ ගණක්. හරිද? මේ තුත්ති ටික සල්ලා අල්ලන් ආපෝයි නාටාමිල. හරි අන්න එම නිසා මට කියන්න තියෙන්නේ දැන් අපි මැතිවරණයක් ඉල්ලන්නේ දැන්වත් ගිහිල්ලා විභාගයක් කරන්න මං කියවනේ මේ മന്ത്രിවරුන්ට නීති විද්‍යාලියට ඉඳලා ඉන්න කියලා. මොකද එදා මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවකට ඇවිල්ලා පරදින බව දැනගෙන 74 එතුමා නීති විද්‍යාලයට ඇතුළු වුණා. මේක විභාගයක් කියලා නෙවෙයි කතානායක තුමාගේ ලියුමක් අරගෙන ඇතුළු වුණා. ඉතින් මම කිව්වනේ ඕගොල්ලන්ටත් මෙතන ඉඳන් කෑ ගහන්න නැතුව නීති විද්‍යාලයකට හරි උපාධි ආතල ඇතුළු වුණා මොනවාරි කරන්න. ඊළඟ සැරේ മന്ത്രിවරු ඕනනම් 25යි. ඊළඟ සැරේ ඡන්දයක් තිබ්බොත් മന്ത്രിවරු 25යි ආණ්ඩුව පැත්තේ. 25යි යන්නේ. 25යි යන්නේ ඕ පැත්තේ. සමීක්ෂණ අනුව තියෙන 103% 3% අන්න එම නිසා කෑ ගහන්න එපා ඉදගෙන ඉන්න උත්තර දෙන්න ප්ලීස්. එතකොට මම කියන්නේ දැන් පේනවනේ ගරු මන්ත්‍රීතුමනි දැන් විලාප නගනවා ප්‍රශ්න වලට උත්තර නැහැ. අපේ පවුලේ නීතිඥ මාතෘ 4 දෙනෙක් ඉන්නවා. මමත් නීතිඥවරයෙක්, මගේ භාර්යාවත් නීතිඥවරයෙක්, අපේ පුතයි දුවත් නීතිඥවරයෙක්. එනිසා අපි නීතියට වැඩ කරන්න අපි දන්නවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ වගේම
අරුමන්තිතුමා අතුරතා විනාඩි 2ක් තිබෙනවා.
අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේදී මම කියන්නේ අද අපේ රට දේශීය වශයෙන් විනාශ වෙලා ඉවරයි. ජාත්‍යන්තර වශයෙන් විනාශ වෙලා ඉවරයි. ඉතින් කොහොමද අපි ආධාර ගන්නෙ? දැන් මහා මාර්ග අමාත්‍යංශය ගැන කතා කරන්න කිව්වට මම බඳුල් ලැබෙතුමා දොස් කියන්නේ ගිය අවුරුදු දෙකේ මොනවත් උන්නේ කිසි වැඩක් වෙලා නැහැ. ඉතින් අපිට ඇත්ත වශයෙන්ම කතා කරන්න දෙයක් නැහැ. අනේ මිනිසා මම ඉල්ලන්නේ දැන් ප්‍රාදේශ සභාව මැතිවරණේ එනවා. මේ කල් දාන්න විවිධ උපරවැටි සාකච්ඡා කරමින් එනවා. අපි ඒක දකිනවා. අනේ මිනිසා මේ අවස්ථාවේදී ප්‍රාදේශ සභාව මැතිවරණේ තියලා ජනතාව හොඳ පරිවිඩයක් දෙයි. ඒ මැතිවරණ ප්‍රතිවල ආවයින් පස්සේ අපිට පාර්ලිමේන්තු මැතිවරණයකට අපිට යන්න පුළුවන්. ඉතින් අද ජනතාව ආණ්ඩු වෙනසක් ඉල්ලනවා. මොකද මේ අය අසාර්ථකයිද? වියතෙක් කියලා මොලේ 7ක් කියලා කෙනෙක් ගෙනාවා. ලංකාවේ එකම නායකයෙක් මෙහෙම දාලා ගියද ගරු මන්ත්‍රීතුමනි? එක නායකවත් මෙහෙම දාලා ගියද? පස්සේ දොරෙන් ගියේ. ඉතින් මාළක වීරයෝ පස්සේ දොරෙන් පැනලා ගියා. මුළු රටම අනාථ කෙරුවා. අනාථ කරලා ජනාධිපතිතුමා ගියා, අගමැති අස්සුණා, කැබිනට් එක අස්සුණා. ඒත් සමහර ඇමතිවරු අඬාගෙන අඬ ඇඬු අපි අයිත් මේකට එන්නේ නැහැ කියලා. නමුත් ඊට පස්සේ ආවා. ඉතින් මේ ආණ්ඩුවට අලුත් අදහස් නැහැ. They have no ideas. අලුත් අදහස් නැහැ. ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය නැහැ. ඉතින් රටට ආදරේ නම් ඉල්ලාස් වෙන එක තමයි එක විසුම කියලා ප්‍රකාශ කරමින් මගේ වචසාලේ අවසන් කරනවා.
මොමි සුදි මමන්තුමා, මීලකට ගරු කනක හිරත් මැතිතුමා ඔබතුමාට විනාඩි 9යි.
10
එකක් අඩු වෙලා තියෙනවා. එහෙනම් මෙන් කෑ ගන්න ඕනේ කට්ටිය.
අපේ මේ අවස්ථාවේ ඉතාමත් වැදගත් අමාත්‍යංශ කීපයක් කාර්ක සභාව අවස්ථාවේදී අපේ මම බලාපොරොත්තු වෙන්නේ ප්‍රවාහන සහ මාර්ග අමාත්‍යංශය පිළිබඳව වචන ස්වල්පයක් කතාකරනද ඊට ප්‍රථම අපේ මේ දවස් ටිකේම කිරියල් ඇමතුමා මේ පාර්ලිමේන්තුවේ කතා කරද්දී කියන්නේ නෑ බෑ කියන එක විතරයි. ඊළඟට කියනවා චව් වගේ නෑ බෑ කියලා. ඊට පස්සේ කියනවා අපිට බලය දෙන්න කියලා. ඉතින් ඔබතුමාලාට බලය දුන්නාමත් ආයේ මෙතෙන්ට අවිල්ලා අඬලා නෑ බෑ කියන එක අඬන ඉඳලා කොහොමද මේක වෙන්නේ? ඒක නිසා දැන්වත් ගැටලු තියෙනවා. ඒවා විසඳගෙන ඉදිරියට යන්න මම හිතන්නේ විපක්ෂයේ හැටියට ඔබතුමන් නාන්සේලාගේ සහයෝගයත් රට සහ ජනතාව බලාපොරොත්තු වෙනවා කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඉතින් අතරම මේ තියෙන වාතාවරණය මේ ආර්ථික ගැටලුව නිසා අපේ රටේ ආර්ථිකය ප්‍රධාන සාධකයක් වන ප්‍රවාහන සහ මහාමාර්ගවලට ලොකු බලපෑමක් සිදු වෙලා තියෙනවා. අද වෙනකොට මම හිතන්නේ මෙම මහාමාර්ග අමාත්‍යාංශය ගැන කතා කරොත් එහෙම අද කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 54ක් පමණ ගෙවන්න තියෙනවා. 80ක්. ඒ වගේම අධිවේගී මාර්ගය සඳහා අර බැංකු වලින් ගත්ත ණය බිලියන 18ක්. මම හිතන්නේ ඔක්කොම 80ක් පමණ වෙනවා. ඉතින් මේක ඇත්තරම මේක අතහැරලා දාන්න බැරි ප්‍රශ්නයක්. අද ඒ පැත්තෙන් බැලුවහම කොන්ත්‍රාත්කරුවන් කඩම් වැටිලා ඒ සමග තියෙන සුදුහා වක්‍ර රැකියා ටික නැති වෙලා තියෙනවා. ආර්ථිකයට අනිත් පැත්තෙන් ලොකු අභියෝගයක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම ගරු ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඉල්ලීම කරන්නේ අපි මේ කොන්ත්‍රාත්කරුවන්ව ශක්තිමත් කරන්න ඒ අවශ්‍ය මුදල් ටික ලබා දෙන්න කියලා මේක අපි ඉල්ලන්නේ නව මාර්ග හදන්න කියන එක දැන් මේ තියෙන තත්ත්වය අනුව. නමුත් ප්‍රධානම මේ මාර්ග සංවර්ධනය කිරීමේදී අපි භාගයට සංවර්ධනය කළ නතර වෙලා තියෙනවා. අද බස් රථයක්වත් යන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ මාර්ග ටික පළවෙනියටම සංවර්ධනය කරලා දැනට ආරම්භ කරලා තියෙන මාර්ග ටික සංවර්ධනය කරලා අවසන් වෙන්න කරන්න කියලා විශේෂයෙන්ම අපේ ග්‍රාමීය මාර්ග අපේ ප්‍රදේශවල ඔබතුමාගේ ප්‍රදේශයේ දැන්නේගල ප්‍රදේශවල තියෙන මාර්ගවලට ප්‍රමුඛතාවය දීලා ක්‍රියාත්මක කළ යුතුයි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපේ කිරියල්ල වැත්තුමා කිව්වා එතුමාගේ ගමට යන්න පාර මහ අපේ අධිවේගී මාර්ගය හදාගන්න බැරි වුණා. ඉතින් දැන්වත් අපි මම හිතන්නේ දැන් කුරුණෑගල සිට රඹුක්කර මාර්ගයේ 112ක් පමණ ආරම්භ කරලා තියෙනවා. ඒ ටික තව ඉදිරියට කරගෙන යන්න ඒක නතර කරන්න නැතුව මේ නතර කරොත් එහෙම මීට වඩා වැඩි මුදලක් යනවා. ඒක නිසා ක්‍රමානුකූලව කරන්න හැකියාවක් වන ආකාරයෙන් ප්‍රයත්න කරන්න කියලා අපි ඉල්ලීම කරනවා. ඒ වගේම කුරුණෑගල රඹුක්කර වගේම අපේ කඩවත සහ මීරිගම මාර්ගයත් 145ක් අවසන් කරලා තියෙනවා. ඉතින් ඒකත් අවසන් කරන්න මේ වර්ෂයේදී කටයුතු කරන්න කියලා අපි ඉල්ලීම කරනවා. ඉතින් මේක චක්‍රයක් වගේ යන්නේ. මේක එක පැත්තකින් ආර්ථිකයේ කඩම් වැටෙද්දී මුදල් ටික ගෙවා ගන්න බැරි වෙනවා. අනිත් පැත්තෙන් ඒත් එක්කම අපේ කොන්ත්‍රාත්කරුවන් ඒ සමාගම් ටික ඒ ඔක්කොම කඩම් වැටලා තියෙනවා. ඒගොල්ලන්ගෙන් යැපෙන ලක්ෂ ගණනක් රැකියා ලබා ගත්ත අය ඔක්කොම අතරමං වෙලා තියෙනවා. ඒ නිසා මේ සඳහා මම හිතන්නේ වැඩි මුදලක් වෙන් කරලා ඒ සඳහා කටයුතු කරයි කියන බලාපොරොත්තුව තියෙනවා අපේ ඇමතුමා. ඊළඟට ප්‍රවාහනය ගැන කතා කරාපුවම ප්‍රවාහනය අද අපේ ඉතාමත් වැදගත් කාරණාවක්. මේ තියෙන තත්ත්වය අද අපේ ඩීසල් ටික පෙට්‍රෝල් ටික නැති තත්ත්වයේදී පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම ඉතාමත් වැදගත් කාරණාවක්. ඒක ශක්තිමත් කිරීමේදී තාක්ෂණය භාවිතා කිරීමත් වැදගත් වෙනවා. අපි දන්නවා පසුගිය කාලේ මේ තාක්ෂණය ගැන ජනතාව ඒ වගේම මහජන නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් මේ හැම කෙනෙක්ම මේ තාක්ෂණයේ වැදගත්කම මම හිතන්නේ අර QR කෝඩ් එකෙන් QR කේතෙන් හඳුනාගත්තා. ඒක නිසා ඒ තාක්ෂණයත් සමග ඉදිරියට යන එක ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට අපි දකිනවා. මේකෙදි මෙතෙක් කාලයක් අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එක් එක් කාලවලදී මේ සඳහා වසර 10ක් පමණ ගිහිල්ලා තියෙනවා එක් එක් තාක්ෂණය යොදා ගන්න කටයුතු කළා. නමුත් අවසාන ඒවා එක්කව කරලා නැහැ. ඒක ලින්ක් කරලා නැහැ. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඒ වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඊට පස්සේ මේ සඳහා ක්‍රමවේදය නිර්මාණය කරමින් පවතිනවා. විශේෂයෙන්ම ක්‍රියා අනතුරු ගැන කතා කරාපුවාම අද මම හිතන්නේ වර්ෂයකට 3000ක් පමණ ක්‍රියා අනතුරු වලින් නැති වෙනවා. බීමත් එක පැත්තකින් එහෙම නැත්නම් හරි ආකාරයෙන් මේ මාර්ග නීති උල්ලංඝනය කරලා ඒ ආකාරයෙන් තමයි අපේ මේ සාමාන්‍ය ජනතාව සමහරක් වෙලාවට පාර යන්නේ 3000ක් පමණ නැති වෙන්නේ. ඉතින් මේ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා අපේ ප්‍රවාහන අමාත්‍යාංශය ඒ වගේම තාක්ෂණ අමාත්‍යාංශය ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව එකතු වෙලා අද රියදුරු බලපත්‍රය සඳහා ඩිමෙරිට් පොයින්ට් සිස්ටම් එකක් එහෙම නැත්නම් ඒ පොයින්ට් අඩු වෙන ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් කඩිනමින් මේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ශක්තියත් සමග. ඒ වගේම තමයි ඒ වගේම ජනතාව බලාපොරොත්තු වෙන්නේ ස්පොට් ෆයින් එකක්. ඒ එතනදීම අපි ශනකයන් ඒ ගෙවන්න පුළුවන් නම් ඒක වැදගත් වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ඒ තාක්ෂණ දැනුම අපි බලාපොරොත්තු වෙනවා එක්ට ආයතනය මගින් ලබා දෙන්න. ඒ සඳහා සාකච්ඡා වාරත් අපි කීපයක්ම පවත්වලා අවසාන සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. ඒ තාක්ෂණ කමිටුවට ප්‍රවාහන අමාත්‍යාංශයක යොමු කළා. පොලිසියේ ඒ කමිටුවට යොමු කළා. ඉන්පසුව මම හිතන්නේ ලබන වර්ෂයේ ආරම්භයේදී අපිට මේ වැඩසටහන ආරම්භ කරන්න හැකියාව තියෙනවා. ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. ඒක පැත්තෙන් වංචා දූෂණ ගැන කතා කරන එක එක් නිලධාරීන් වංචා ගන්නවා කියනවා. නමුත් මේ ක්‍රම යොදා ගැනීම තුළින්ම අපිට මේ තාක්ෂණය යොදා ගැනීම තුළින් අපිට ඒව නතර කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ජනතාවගේ වෙලාව ඉතුරු කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ ඩිමෙරිට් පොයින්ට් සිස්ටම් එක සහ ස්පොට් ෆයින් තුලින් ඒ කාරණාව ඉදිරියේදී ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම තමයි අපේ ගරු අමාත්‍යතුමාත් අපෙන් ඉල්ලීමක් කළා තිබා ඩිජිටල් බස් කාඩ් පත. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික බස් කාඩ් පත. එහෙම නැත්නම් QR කේතයක් යොදාගෙන මුදල් ගෙවල අවසන් වෙලා ඒ අපේ ජනතාවට ප්‍රවාහන පොදු ප්‍රවාහනය ලබා දීමේ වැඩසටහන ආරම්භ කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒකෙත් අවසාන අදියරේ දැන් තියෙන්නේ. ඒකේ තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ අභිලාෂයන් ප්‍රකාශ කිරීම සඳහා මහා මාර්ග අමාත්‍යාංශයෙන් ඒ දැන්වීම ඉදිරිපත් කරන් පස්සේ ඒ අවශ්‍ය කරන තාක්ෂණ දැනුම අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි තෝර අරගෙන ඒ වැඩසටහන ආරම්භ කරන්න පුළුවන්. මම හිතන්නේ අවුරුදු 10ක් පමණ මේක ආරම්භ කරලා තියෙනවා.
මම වර්තාව විනාඩි 2ක් තිබෙනවා.
හොඳයි. ආරම්භ කරලා තියෙන නමුත් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වැඩසටහන දැන් අපි බලබල ඉඳලා හරියන්නේ නැහැ. අත්හද බැලින් කරලා හරියන්නේ නැහැ. අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ. හැම කෙනෙක්ගේම ඒ අවශ්‍යතාවය. ඒක නිසා අපි මේ වැඩසටහනත් ප්‍රවාහන අමාත්‍යාංශයත් සමග සම්බන්ධ වෙලා අපේ මේ තාක්ෂණ අමාත්‍යාංශය සිදු කරනවා කියන එක සඳහන් කරන්න ඕනේ. ඊළඟට ලංගම ගමනාගමන සේවාව විශේෂයෙන්ම අද වෙනකොට මේ බස්වල ඉන්න කොන්දොස්වල සහ රියදුරුවන්ගේ අඩුවක් තියෙනවා. ඒක නිසා බස් ටික අද නැහැ. අපේ ගම් ප්‍රදේශවල බස් ටික හොයාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ආනයනය කරපු නැති නිසා පසුගිය කාලේ බස් රථ අද CTV බස් එක බස් ටික මේ අවශ්‍ය ප්‍රමාණයට ලබා දෙන්න බැරි වෙලා සිසු සැරිය පවා අද නොයෙකුත් ගැටලු ඇති වෙලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම මේ පොදු ප්‍රවාහනය අද තියෙන තත්ත්වය අනුව රටේ තියෙන තත්ත්වය අනුව දියුණු කරන්න ඉතාමත් වැදගත් කාරණාවක්. ජනතාව සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන්නේ නිර්ප්‍රාදිතතාවය, ඊළඟට කාර්යක්ෂමතා සේවාවක්, ප්‍රමිතිය සුවපහසුවෙන් ගමන් කරන් ගුණාත්මක සේවාවක් සහ කෙටි කාලයක් තුලදී එක තැනක ඉඳලා ගමනාන්තය දක්වා යෑම. ඉතින් මේ සඳහා මම හිතන්නේ පොදු ප්‍රවාහන ශක්තිමත් කිරීම මේ අවස්ථාවේදී වැදගත් කියන එක සඳහන් කරන්න ඕනි. අපි බැලුවොත් දුම්රිය සේවාව, දුම්රිය සේවාවේ විභේය තියෙනවා, ඕන තරම් අවස්ථාවන් තියෙනවා. ඒක එක පැත්තකින් අර ඩිජිටල් කරණය කරනකොට ඒ සඳහා අවශ්‍ය කරන ඩිජිටල් ටිකට් පත ලබා දෙන්නත් මේ දුම්රිය සේවාව අපි ඉදිරියේදී අපේ සහයෝගය ලබා දෙනවා කියන එක සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාගෙන් මේ භාණ්ඩ ප්‍රවාහනය දුම්රිය මගින් ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. ඒ කාරණාවට වැඩි අවධානයක් යොමු කරන්න කියලා මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඉතින් මම ඊට වඩා කාලය ගන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් ප්‍රවාහනයේ සහ මාර්ග ඉතාමත් වැදගත්. ඒ කාරණාවේදී ඒ සඳහා අපිට සහයෝගය ලබා දෙන්න පුළුවන් ආකාරයෙන් තාක්ෂණ අද තාක්ෂණ නව තාක්ෂණයේ යොදා ගනිමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් වෙනවා කියන එක සඳහන් කරමින් විශේෂයෙන්ම මේ අපි වසර ගණනාවක් මේ ප්‍රතිපත්තිය ප්‍රවාහන ප්‍රතිපත්තිය ගොඩනගන්න කටයුතු කරලා තියෙනවා. ඒ ප්‍රවාහන ප්‍රතිපත්තිය ඉතාමත් කඩිනමින් ඉදිරිපත් කළා. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙන ප්‍රතිපත්තිය නෙවෙයි, ඒක ප්‍රතිපත්තියක් රටට ගෙනෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලීම කරමින් පන්නේ හඬනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.